ඒ කියන්නේ දැන් පිටිය ගත්තාම අපි දැනගන්න ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ දැන් අනිත්‍යයි කියලා. දැන් අපි කියනකෝ අපි දැන් කතා කරලා තියෙනවා දැන් ඇහැට යම් රූපයක් පේනවා නම් එහෙම රූපයක් පෙන්වීම හැකියාව තියෙන මේ ඇහැ නිසා. ඇහෙන් බලනකොට අපිට හැඩ සතහම් පේනවා, වර්ණ සතහම් පේනවා. ඇහැ අහකට ගන්නකොටම හිත චක්කු ద్వාරයෙන් අහකට යනකොටම ඇහැ උපකාරයෙන් පෙන්වපු දේ පේන්නේ. පේන්නේ කියන්නේ එහෙම සතහනක් නෑ නිරුද්ධ වෙලා. ඔන්න ඔය වගේ ධර්මතාවයක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට ඇහැ අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි නම් අපිට දැකපු දේවල් ඇති බවට හම්බෙනකොට කෙලින්ම අපි දැනගන්න ඕනේ දැන් මේ ඔක්කොම මොන විදිහට ඇති බවට හම්බුණත් මනෝමමයි. දැන් අතීතයේ නිරුද්ධ වෙලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥාණය අනිත්‍යයි වර්තමානයේ හේතුන්ගෙන් හටගන්න එක හේතු නැතුව නැති වෙන එකක් කියලා පෙන්වනවා නම් දැන් නමුත් ඒ දැකපු හපු දේවල් ඇති බවත් අපිට එළඹ සිටිනවනේ හිතට දැනෙනවනේ දැකපු දේවල් තියෙනවා කියලා මොන විදිහට ඇති බවට තේරුණා මොන විදිහට ඇති බවට තේරුණත් අපි දැනගන්නට ඕනේ එහෙනම් මේ ඇති බවට එළඹ සිටින සිද්ධිය මනෝමය සිද්ධියක් කියලා ඒක දැන දැකපු දේ අනිත්‍යයි එතකොට අපිට හම්බ වෙනකොට ඍජුවම අපිට නුවණ තියෙන්න ඕනේ මේ මනෝ ස්පර්ශය කියලා මනස කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට අහපු ශබ්දත් එහෙමයි. එන්නේ ස්පර්ශ ආයතන පහෙන්ම යම් අරමුණක් අපිට හම්බ වුණා නම් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙලා නම් දැන් දැකපු අහපු කිසියම් දෙයක් තියෙනව නෙමෙයි. එහෙනම් ඒව දේවල් තියෙනවා කියලා ඇති බවට අපිට හම්බ වෙනකොට අපි තේරුම් කර ගන්න ඕනේ මේ ඇති බවට හම්බ වෙන ධර්මතාවයේ මනස පිළිබඳවක් මනෝ විඥාන සම්පස්යෙන්මයි හම්බ වෙන්නේ කියලා මේක මනෝ විඥාණයෙන් උපද්දලා දෙන ධර්මතාවයක් හැටියට තේරුම් කර ගන්න ඕනේ දැනගන්න ඕනේ. එහෙම දැනගත්තත් ඊට පස්සේ මනසයි කියලා හිතුණට නෑ දැසොක එක තියෙනවමයි කියන හැඟීම බලවත් වැඩි නේද ආශ්‍රව බලවත් වෙන ඔය ආශ්‍රව කෙලෙස් වල ප්‍රුක්තිය මොකද තේරුම් කරගන්න ඕනේ කෙලෙස් ඇවිල්ලා කෙලේ කුරුතල් විදිහට ආවොත් එහෙම විපාකයක් විඳින්න බෑ අපිට කෙලෙස් කියන්නේ ඒකයි කෙලෙස් කියන එක ඇත්තටම එහෙ නෑ මේක මනස පිළිබඳ වූවක් තමයි වගේ කියන මට්ටමින් ආවොත් කෙලෙස් නෑ කෙලෙස් කියලා කියන්නේම ඉපද නිරුත් වෙච්ච දේ නමුත් ඇති බවටම පෙන්වන ගතිය ඒ කෙලෙස් වල ස්වභාවය එහෙම ස්වභාවයෙන් තිබුණාම තමයි ඒ දේට අපි රැවටිලා යන්නේ කරන්නේ එතකොට ওই කෙලෙස් වල කෙලෙස් කියලා කිය වෙනමුකුත් නෙමෙයි හටගෙන නිරුද්ධ වෙච්ච දේ මනෝමින් සිහි කරනකොට නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට පෙන්වන්නේ ඇති බවටම මනසට පෙන්වන ගතිය එතකොට ඒ ගතිය ගෙවා ගන්න එක තමයි කෙලෙස් නැති කරනවා කියලා කියන්නේ. නැත්තම් සිහි කරන්න පුළුවන් මනසෙන් ඕනම දෙයක්. ඉපද නිරුද්ධ වෙච්ච ඕනම දෙයක් සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට මේ සිහි කරන ධර්මතාවයේ සිත පිළිබඳ වූවක් කියන තැනකින් තියෙනවා නම් ඒ සිහි වෙන දේ ඇත්ත වෙලා බාහිරට යන්නේ නැහැ අපි. නමුත් කෙලෙස් කියලා කියන්නේ සිහි වෙන දේ මනස පිළිබඳ වූවක් කියන එක අපිට නොපෙන්න. දැන් ගෙදර කියලා අපි සිහි කෙරුවොත් අපිට මොන වෙලාවට සිහි කරන එක පෙන්වන්න නැතුව බාහිර තියෙන දෙයක්ම සිහි වුණා කියන කමෙන් පෙන්වන ගතියටයි කෙලස් කියලා කියන්නේ. කෙලස් අඩු වෙනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එහෙම බාහිර තියෙන දෙයක් පෙන්වනවා කියන ගතිය නැත්නම් දැකපු දේ තියෙනවා කියන ගතිය තමයි දැනෙන ගතිය අඩු වෙනවා ටික 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 ටික. එහෙම නැතුව ඔය අරමුණක් ඇති වෙලා නැති වෙන එක ධර්මතාවයක්. නැති වෙච්ච දේ ඇති බවට පෙන්වන්නේ මේ කෙලෙස් නිසායි. කෙලෙස් ටික අඩු වුණාම ඇති වෙච්ච දේ නැති වෙනවා කියන කීදීන් තේනවා. එතකොට අපි අනුවාද වැරදගෙන ඉන්නවා දැකපුවහපු හැම දෙයක්ම නිරුද්ධයි. නැති වෙලා. උපද නිරුද්ධ වෙලා. උපජිත නිරුද්ධයි. උපද නිරුද්ධ වෙනවා. එතකොට නමුත් දැන් ඇති බවට අපිට සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට මනසමයි කියලා යහුවෙන්නේ. දැන් අපි දන්නවා මනසමයි කියලා අහුවෙනකොට මේ මනසමයි කියලා පෙන්වන ගතිය තමයි කෙලෙස් කියලා කියන්නේ. දැන් ඔය මනසම මේ මනස නෙමෙයි මේ බාහිර දෙයක්මයි කියලා පෙන්වන ගතියමයි කෙලෙස් කියලා කියන්නේ. එතකොට බාහිර දෙයක් කියලා පෙන්වන ගතිය කෙලෙස් නම් ඒ කෙලෙස් අඩු වෙනවා කියලා කියන්නේ මෙතන තියෙන ඇත්ත පෙන්වනවා බාහිර තියෙනවා කියන එක අතහැරවනවා. ඒකට දැන් අපිට වෙනම විකල්පයක් කරන්න වෙනවා. වෙන විකල්පේ තමයි හිත සති නිමිත්ත හිත තියාගෙන හිතේ උපදින විතර්කයන් ගැන හොඳ අවදියෙන් ඉන්න ඕනේ. හොඳ සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නකොට අපි කියමු දැන් ගෙදර කියලා අම්මා කියලා නැත්නම් යාළුවෙක් කියලා අපිට මොනවා හරි අරමුණ සිහි වෙනකොට මේ සිහි වෙන දේ ඒ ධර්මයේ දැකපු දේ නිරුද්ධයි නේද? මේ සිහි වෙන්නේ මනසින්ම නේද? තමන්ගේ සිතින්ම සිහි කරන ධර්මයක් නේද කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කළාට මෙනෙහි කළා බැලුවට නෑ වුණාට දැකපු අහපු දේවල් තියෙනවා වගේ තැනකින් අපිට හිතෙනවා. ඒ වෙලාවේදී මේ සිත පිළිබඳ වූමයි කියලා බැලුවට වැඩක් නෑ. දැන් බාහිර තියෙනවා කියන ගතිය වැඩි නිසා දැන් හිතේ එතෙන් තියමු කරවන. හිතේ එතෙන්ට ඈ ඔබ හිතෙන් බාහිර පෙන්වන තැනට. දැන් බාහිර අරමුණක් නෑ. දැක්කතරලා ඉඳගෙන ඉන්නව පරයන්කේ දැන් කුටියට වෙලා ඉන්නේ. නමුත් ගෙදර ගැන සිහි වුණේ. ගෙදර කියලා සිහි වුණේ මනසටම නේද? මේක මනෝ ස්පර්ශයක් නේද කියලා බලනවා. මනෝ ස්පර්ශය නැති වෙනව නේද කියලා බලනවා. එහෙම ඇති වෙච්ච සිතුවිල්ල නැති බවට බලනවා. එහෙම ඇති වෙච්ච සිතුවිල්ල නැති බවට බැලුවට නමුත් අපිට අදහසක් තියෙනවා හරි හිතට තමයි සිහි වුණේ හිතට තමයි සිහි වෙන්නේ නමුත් බාහිර තියෙන එකේ සිහි වෙන්නේ වගේ තැනකින් හැඟීම දැනෙනවා. වේලාවේදී තවදුරටත් මේ හිත පිළිබඳ වූවයි කියලා බැලුවට හරියන්නේ නැහැ. මොකද දැන් කෙලෙසේ තියෙන්නේ බාහිර ආයතනය බලාගෙන. බාහිර මෙහෙම දෙයක් තියෙනවා කියලා. එතකොට සමන් නුවණින් බාහිර අරමුණ තියෙනවා කියලා හිතෙන් පෙන්වන තැනට සිහි යොමු කළ යුතුයි. යොමු කරලා එතන ධර්මතාවය බලන්නට ඕනේ. අර මම කිව්ව උපමාවක් මොකක් හරි තියා ගන්න ඕනේ. වැලි කැට ටිකක් තියෙන තැනක මේ ඇහෙන් බැලුවහම වැලි කුඩක් වගේ පේනවා. යන්න ඉස්සලා තිබුණෙත් නෑ. ගියට පස්සේ තියෙනේ මේ ඇහි හැකියාව නේද මෙහෙම සතහනක් පෙන්වන එක කියලා හිතනවා වගේ. දැන් අර ගේ කියලා පෙන්වනකොට එතන බලනවා අපි හැම වෙලේම මේ පටිආපෝති ජෝය සතර මහා ධාතුගෙන් හැදුණු ධාතුව තියෙන තැනක මේ ඇහෙන් බලනකොට මෙහෙම හැඩසටහනක් පේනව නේද කියලා බලනවා. එතකොට අපි ගියාට පස්සේ මේ ඇහැ උපකාරයෙන් හිත උපකාරයෙන් ඒ වෙලාවට හැදිච්ච වර්ණ සටහනක්ම හිතට පේනව මිසක මේ යන්න කලින් තිබුණා නෙමෙයි ගියාට පස්සේ තිබුණා නෙමෙයි. එහෙම හිතුවත් හරියන්නේ නැත්තම් හරි දැන් මේ පේන හැඩේ ගේ කියලා පේන හැඩේ තියෙන්නේ සිමෙන්ති වලද නැත්නම් ගඩොල් කැටේද වැලි වලද මේ ලී වලද කුළු වලද සීට් වලද කියලා බලන්න. මේ ඔක්කොම තියෙන තැනක ඇහැට දෙයක මෙහෙම සතහනක් වෙන්නේ. ඒක බලලා තේරුම් නැත්නම් අර උපමාව බලනවා. වැලි කැට ගොඩක් තියෙන තැනක මේ ඇහෙන් බලනකොට ගොඩක් වගේ පෙනේ. නමුත් වැලි ගොඩක් තියෙනව නෙමෙයි එතන තියෙන වැලි කැට කියලා ඒ වගේ නේද කියලා මේ අපෝ බලනවා. ওই විදිහට එක තැනක ඉඳගෙන හිතට එන අරමුණ අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයක විදර්ශනා කළ යුතුයි. අතීතයේදී තිබුණු දෙයක් පේනලා නෙමෙයි මේ ඇහෙන් බලනකොට ඒ ඇහැ උපකාරයෙන් පෙන්නපු සතහනක්ම පෙන්ලා තියෙනවා මිසක තියෙන දෙයක් පෙන්ලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් දැන්ද මේ සිහි කරනකොට මේ මනසින්ම සිහි කරනවා, මනස තුළම නිරුද්ධ වෙනවා. මෙහෙම මෙහෙම සිහි කරනකොට දෙහෙන හැඩයක් බාහිර තියෙනව නෙමෙයි. බලන්න කියලා ගියාම තියෙන එකක් පේනව නෙමෙයි, අවස්ථාවට හැදුවා නේද පේන්නේ කියලා ඒකේ දක්ෂයෙක් වෙනවා. ඒ වගේ විනාඩි 10ක් හරි කමන්නේ, ඒක මෙහා යටින් පොඩි විතරක් එන්න පුළුවන්. ඒවා අතහැරලා දානවා. අතහැරලා දාලා මේ එකම අරමුණක් පොලිස් වෙනකන් හොඳට උත්තර වෙනකන් ඒකම පන්නගෙන යනවා. ඔය විදිහට ඉගාවට සිහි වෙච්ච අරමුණ ගන්නවා. අරගුණ යාළුවා කිව්වහම මේ යාළුවා කියලා සිහි වෙන මනසටම නේද කියලා බලනවා. මේ විදිහට මනසටම සිහි වුණාට එහි බාහිර ඉන්නවනේ කියලා හිතනකොට බාහිර ඉන්නව නෙමෙයි ගිහමනේ පේන්නේ. එහෙම හැඩයක් එසම තියෙන්නේ මේ හැම මාස්ලේ නහර මේ පේන හැඩේ හැමත දායිති. මස් වලට දායිති. ලේ වලට මේ හැඩේ තියෙන නහර වල වලද. කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන තැනක මේ ඇහෙන් බලනකොට මේ හැඩයක් තේනේ නේද කියලා ඒකටත් උනන් අර උපමාවක්ම කියනවා. මේ විදිහට කොහොම කාලයක් බලනකොට මුල් ටිකේ මහන්සි වෙලා තුන් කාලෙම බලන් දෝර. බැලුවාම ඔන්න තමන්ට බාහිර තියෙනවා තියෙනවා කියන ගැටිය ටික ටික අඩු වෙනවා තේරෙනවා. ඉස්සෙල්ලා බාහිර තියෙනවමයි කියලා හිතෙනවා. මෙනෙහි කරන්න ගන්නකොට බරක් නැතුව මනස පිළිබඳුවක් කියන එක එනවා. බාහිර තියෙනවමයි කියන ගැටිය අඩු වෙනවා ටික ටික ටික. අන්න ඒ මට්ටමට ආවහම උපදින උපදින විකාරකේ අනිත්‍ය බැලහැකි උන දැන්. දැන් අතීත අනාගත වලට යන්න ඕනේ නැහැ. නමුත් එයින් ලැබුණු උත්තරේ තියෙනවා. හදිස්සියකදීවත් උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලනවා. නමුත් ඉඳලා හිටලා හරි අරමුණක් බරපතල වැඩි වෙනවා. නෑ ඇස්ති බවටම තේරෙනවා නම් ඒක යනවා ආයෙත් බාහිරට. මේ විදිහට එකම මනස තුලින් සිත තුලින්ම බාහිරයට ගියත් හම්බ වෙන්නේ හිතටයි. අතීතයේ දැකපු දැක්කා කියලා කියන දෙයක් කියලා නම් ඒද වෙලා තියෙන්නේ අනිත් ධර්මයන් උපකාරයෙන් හිතටයි තේනලා තියෙන්නේ. බලන්න කියලා ගිහමත් වෙන්නේ එහෙමයි. දැන් සිහි කරන්නේත් මනසයි කියලා බාහිර රූපායතනේ අතහැරලා මනස පිළිබඳ වූවක්ම කියන හැඟීම එනකන් හිතේ උපදින විතරසියන් මෙනෙහි කළ යුතුයි. ඔහොම මෙනෙහි කරනකොට ඒකේ තියෙන දේ තමයි අපිට මුළු ලෝකයේ පිළිබඳව යම්ම සතහනක් තියෙනවා නම් දෙයක් තියෙනවා නම් මේ තමන්ගේ මනස තුලින් අල්ල ගන්න පුළුවන්. හොඳට ගන්න පුළුවන්.
ස්පර්ශය කියන එක පිළිසිඳ දකින්න.
ඔව්.
ස්පර්ශය පිළිසිඳ දකින්න මේ ස්පර්ශය නිසා යම් ගැටි ටිකක් සිදුවෙලා නේද? මේ ගැටි ටික ස්පර්ශය නැතිවෙනකොට නැති වෙනවා.
නැති වෙනවා කියන සිද්ධියක්. ඈ එතකොට අන්න එතකට පුළුවන් තමන්ගේ මනස තුලින්ම මේ මුළු ලෝකෙම දකින්න. සබ්බයත් මොනසරි මේ මනෝ ස්පර්ශ නිසා හටගන ධර්ම ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන තැනක හිත තියාද සමත නිමිත්ත වඩන්න පුළුවන්. සමත නිමිත්ත වඩවලා මේ අනිත්‍ය බලන්න පුළුවන්. ඒක කලින් හොඳට මතක තියාගන්න ඕනේ මුල් කාලේදී ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා බැලුවට විතරක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උපදින සිතුවිල්ල අනිත්‍ය විතරක් බලලා හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. දැන් සති නිමිත්තක හිත තියාගෙන හිතේ හිත දිහා බලාගෙන උපදින හැම සිතුවිල්ලකම අනිත්‍ය බලනවා. නමුත් මේක හරියන්නේ නැහැ. ඇති වෙන දේක නැතිවීම බැලුවට ඇති වෙන බව නැති වෙලා නැත්තම් ඒ කියන්නේ දැන් යාළුවා, ගෙදර, අම්මා, තාත්තා කියලා හිතනකොට මේක සිතුවිල්ලක් නේ. ඒක තනිකිය, ඒක තනිකේ කියලා බලබලා ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට අපිට යම් චිත්ත සමතයක් ලැබෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා, හිත වැඩෙනවා. නමුත් කිසිසේ හැංගෙනවා නැති වෙන්නේ. මොකද අම්මා, ගෙදර, යාළුවා කියලා ඇති වෙච්ච දේ නැති වීමට බැලුවට ඒ එහෙම විතරක නැවත ඇති වෙන්න පුළුවන් ගතිය නැති වෙලා නැහැ. ඒ මොකද ඒකට හේතුව භවය. ජාතියට හේතුව භවය. ඒ කියන්නේ මේ සිටිවිලි උපදින්න හේතුව මොකද්ද? භවය කියලා කියන්නේ බාහිර එහෙම අය ඉන්නවා තියෙනවා කියන ගතිය නැතුනේ නැත්තම් මෙහි ඇති වෙන එක නතර වෙන්නේ. හැම වෙලාවෙම ඇති වෙන එක නතර කරන්න නෙමෙයි යන්න ඕනේ. ඇති වෙන බව නැති වෙන තැනට. ඒ කියන්නේ කෙලෙස් අළු වෙනකොට මෙහෙම කෙනෙක් හෝ දෙයක් බාහිර තියෙනවා කියන මෝඩකම දුරු වෙනකොට දුරු වෙන්න ඒ දේ අරද සිහි වෙන ගතිය නැති වෙන ඉඩේම. නමුත් මෙතනදී ඇති වෙන දේ නැති වෙන බව බලන්ද ඒ ඇති වෙන බව නැති වෙන දැනට යන්න උපකාර වෙනස. තේරුම් දෙකීවේ. ඒ කියන්නේ උපදින සිතුවිල්ල අනිත්‍ය බලන්ද සිතුවිලි උපදින ගතිය නැති වෙන තැනට යන්න උපකාර වෙනකම්. අම්මා කියන අදහස આવොත් මේ අම්මා කියන අදහස සිතට නැති වුනේ කියලා බලන්න. එතකොට ඒකේ තියෙන අතර කරන්න එපා. මොකද අම්මා කියන අදහස Taman තුල ඇති වෙන්න තියෙන හේතුව නැති කරන තැනට යනකම් යන්න. එතකොට Tamanට වෙනවා ආධ්‍යාත්මික බාහිර දෙපැත්තෙන් පිළිසින දකින්න. අජ්ජත්තන්වා බහිද්ධාවා. එතකොට දැන් මුලින් බලනවා මේ මනෝ සම්පස්සේ නිසානේ හටගත්තේ කියලා Taman තුල උපන ධර්මයක් හැටියට බලනවා. තමන් තුල උපන ධර්මයක හැටියට බැලුවට බාහිර බහැර කයක එහෙම කෙනෙක් ඉන්නවා බහැර එහෙම කයක් තියනවා කියන තැනකින් අපේ හිත යෙදෙනවා. ඒගොල්ලාවේදී සිහිය සහ නුවණ කියන ධර්මතාවයේ අපේ යෙදෙන්නේ බාහිර අරමුණයි කියලා කෙලෙතුලින් පෙන්වන ගතිය තියෙන තැනට යොමු කරා. යොමු කරගෙන එතන හොඳට බලන්න ඕනේ. මෙනෙහි කළා රූප අවස්ථානය කියලා කියන රූපේ දැන් පිරිසිඳ දකින්න විනිශ්චය කරන හොඳට අපි ඒ විනිශ්චය කරන මම හොඳට අර මතක් කළා ඉදත් විදර්ශනා කරනකොට අස්ථාන විදර්ශනා කරන්නේ හොඳ නිමිත්තක් හිතට අල්ලගෙන අපි කියමු දැන් යාළුවා කියන නිමිත්ත හිතට අල්ලගෙන දැන් බාහිර ආයතනේ බලන්න හරි එතන ඒ රූපේ උනා කියනවනම් සම්ම මස් ලේන හර දැන් මේ හැඩේ හැම ඇතුළේ තියෙනවා මස් වලද ලේ වලද නහරද ඇටද ඇට මිදුල් දොන 32ම මෙහෙ කරන කන බොන ආහාරයෙන් හැදෙන ඔය කුණප කොටස් 32යි අවකාශයේ ඇරෙන්න වෙන මොකද්ද මේ වගේ හැඩයක් අහසේ කොහෙවත් තියෙනවද නෑ එහෙනම් කුණප කොටස් 32ෙත් නැතිනම් අහසෙත් නැත්නම් එහෙනම් මෙහෙම හැඩයක් තියෙන හිතට නේද කියලා හොඳට බලනවා දැන් යාළුවා කියලා තේරුණා නම් හොඳට බලනවා මේ යාළුවා කියලා මට හිතින් පෙනෙන හැඩය පත්තරේ කර ෆොටෝ එක හරි තිබහම මේ අහවලානේ කියලා අපිට හිතෙන හැඩේ තියෙනවා හැඩේ සිහි කරලා බලනවා මේ හැඩේ ඔය කියන ශරීරයේ කොතනද තියෙන්නේ හම මස්ද හමෝලයි තියෙන්නේ කියන වගේ තැනකින් හිතුනහම ඒ හම අරගෙන කඩලා කඩලා කුඩු කරලා අඹරලා බලනවා දැන් හමේ කොතනද තියෙන්නේ මස්වල තියෙන බලනවා ලේ වල නහරේ ඇට ඇට මිදුළු ওই විදිහට හොඳට බලනවා බල්ලා හරි ඔය කුණප කොටස් දෙක ඇරෙන්න තව උතර තියෙන මොකද්ද අවකාශ ධාතුව. දැන් අවකාශ ධාතුවේද මේ කොටස් 32 මේ දෙකේම නැත්නම් එහෙනම් ඔයිට වඩා මොනවද දැන් බාහිර තියෙන්නේ. එහෙනම් මේ පේන්නේ හිතට නේද කියලා මේ වගේ Taman බාහිර ඉන්නවමයි කියලා පය ගහලා තමයි පෙන්වන්න කියලා ඔතන හැටි. ඉන් ඒ වගේම බලයකින් Taman නෑ බලන්න මෙන්න මේ ඇහැ උපකාරින් මෙහෙම කනබුන ආහාරයේ තියෙන තැනක ඕජට්ටමක රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බැලුවහම මෙහෙම සතහනක් එන්නේ මේ ඇහි හැකියාව. මොකද මෙහෙම රූප බලන්න ඕනෙකම නිසා හදාගත්ත ඇහක් මේ තියෙන තණ්හාවට ඇවිත් ඇහක් මේ ඇහෙන් පේන්නේ එක එක හැඩ සතහන් හදලා. එතකොට එහෙනම් මේ පේනවා කියන සිද්ධිය මේ ඇහැයි හිතයි නිසා තියෙන්නේ එහෙම පේන තැනක තියෙන්නේ මෙහෙම දෙයක් නේද. එහෙනම් අපි යමක් බාහිරට බලන්න කියලා ගිහිල්ලා අපි අපේම චිත්තජයිසික ධර්මයන් තුළින් උපදවාගත්ත දෙයක් අපි බලනවා මිසක බාහිර තියෙන දෙයක් දකිනවා නෙමෙයි කියලා බැලිය යුතුයි බාහිර අරමුණට ගිහිල්ලා. ඒ වගේ අරමුණු නැවත නැවත බැලිය යුතුයි. එහෙම බලනකොට එයාට තහවුරු වෙනවා ඇත්තටම ඇහෙන් බැලුවත් හිතෙන් බැලුවත් අපි ඉන්නේ හිත ඇතුලේ නේද? හරියට මේ අර විතර කටුවක් ඇතුලේ වගේ තමන් කිසිම වෙලාවක තමන්ගේ මනසින් එළියට ගිහිල්ලා නැහැ. මොකද ඇහැ උපකාරයෙන් කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකෙන් එපිටට ගිහිල්ලා නැහැ. හිතේ හැකියාවෙන් හිතේ තියෙන කෙලෙස් වලට තමයි කය හැදුනේ, කයේ තියෙන මට්ටමට තමයි ඒ ආයතන පිට හැදෙන ඒ ආයතනයෙන් පෙන්වලා දෙන මට්ටමයි අපිට අනුභව කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඇහැ හදාගත්තේ අපිමයි ඒ ඇහැ උපකාරයෙන් අපිට රූපයක් පෙන්වන හදලා පෙන්වනකොට හිතට මේ අපි තුලමයි ඉන්නේ නේද? මේකත්ෙන් අවිද්‍යා කර්ම සංහ කියන කාරණා ටික නිසා ඇහැ හදාගත්තා. ඒ ඇහෙන් යම් සතහනක් හදලා අපිට පෙන්වනකොට අපි අපේම චරිතයේ විඳිනේ, අපේම කර්මයේ විපාක වශයෙන් විඳිනේ නෙයි. එතකොට අපි අපි තුලම ඉන්නේ නේ. හරියට අර පණුවේ කෝෂයක් හදාගත්තාම ඒක ඇතුළේ ඉන්නවා වගේ මේ ආයතන 12 නැමති කෝෂය ඇතුළේ ඉන්නේ හැම වෙලෙම මේ විඥාන කොටු වෙලා. කිසිම වෙලාවක එයින් බැහැර තියෙන ඇත්ත දකින්න බෑ. ඇත්ත පේන්නේ. එතකොට ඒ ස්කන්ධය ඉපදු නිරුද්ධ වෙනවා කියලා පේන්නේ. උන් ඔය ඇත්ත අපිට හම්බ වෙන්න ඕන. තව ඔකෙදි මෙහෙම බලන්න පුළුවන්. මේ දැන් යමක් අපිට ඇති බවට හම්බ වෙනකොට මේ ආයතනයන්ගේ ස්වභාවය තමයි ඇහෙන් බලනකොට මෙහෙම හදසතහන සුද්ධාෂ්ටක රූප කලාප තියෙන තැනක මෙහෙම හදසතහනක් හදලා පෙන්නනවා. මේ සිද්ධිය නොදන්නාකම නිසා, මේ ඇහෙන් බලුක් නිසා හදසතහනක් හැදිලා පේනවා මෙහෙම සුද්ධාෂ්ටකේ තියෙන තැනක කියලා නොදන්නාකම නිසා අපි මොකද කරන්නේ? මේකට හිතනවා. එක එක දේවල් හිතනවා. එතකොට හිතීම මත අපි ඒකට තණ්හාමාන කියන කෙලෙස් ඇති වෙනවා. එතකොට ඒ අවිද්‍යා ඇත්ත නොදන්නාකම නිසා හිතලා ඒකට තණ්හා කළාම තියෙන කෘත්‍ය තමයි අරමුණ උපද නිරුද්ධලා ගියාට ඇති බවට මනසේ හැපිලා තියෙනවා. භවය කියලා කියන්නේ ඒකයි. හැම වෙලාවෙම හොඳට දකින්න ඕනේ අපිට ඇති බවට හම්බ වෙන්නේ අපේම වැරද්ද නිසා. අරමුණක් හම්බ වෙනකොට හම්බ වෙන අරමුණ මේ ආයතන ටික නිසාම අවස්ථාවට උපදුණු දෙයක්. නැත්තම් අපි මෙහෙම කියමු දැන්. වැඩි ගොඩේ උපමා වර්ග මේක පහසු නිසා ගන්න. ඇහෙන් බලනකොටම වැලි කැට තියෙන තැනක ගොඩක් වගේ පේනවා. අපි මේ වැලි කැට තියෙන තැනක ගොඩක් වගේ පෙන්වීමේ හැකියාව තියෙන මේ ඇහැට නේද? ඇහෙන් බලපු නිසා මෙහෙම පේනව නේද කියන එක නොදන්නකොට නොදන්නාකම නිසා නොදන්නකොට වෙන්නේ ඇති දෙයක් හම්බ වෙනවා ඉබේම. එතකොට තියෙන දෙයක අපි හිතනවා මේක වැලි ගොඩක් නේ. ඈ වැලි කන්දක් වැලි කන්ද එතන තියෙනවා මේක බොහොම හොඳයි කියලා හිතනවා. හිතන මට්ටම මත සංහව ඉබේම තියෙනවා. ඈ ඔය අවිද්‍යා ඒ හිතන එකට තමයි කර්ම කියලා කියන්නේ. ඒ කර්මය මත නැත්නම් වැලි ගොඩක් කියලා හිතපු එක තමයි අපිට කර්මයටන. එතකොට ඒ වැලි ගොඩ හොඳයි මෙච්චරක් වටිනවා කියලා සංහා මාන කියන දක ඕකේ තියෙනවා. ඔය ටිකේ ඔය කෙලස් ටිකේ කෘත්‍ය තමයි අරමුණ උපද නිරුද්ධ වුණාට දැකපු වැලි ගොඩ තියෙනවා කියලා මනසේ ඇති බවක් පිටිනවා. ඔකට කියන භවය කියලා. එතකොට අවිද්‍යා සංකල්ප තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කෘත්‍ය ටික තමයි අපිට ඇති බවට හම්බ වෙන සිද්ධි ටික තියෙන ওই ටික. අපිට ඇති බවට හම්බ වෙන්නේ ලෝකේ මුළු ලෝකයක් ඇති බවට හම්බ වෙන්නේ අපේ කාර්යය. අපේ තියෙන වැරද්ද නිසාමයි. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ අම්මා තාත්තා ගෙවල් දොරවල් ලෝකේ කියලා මොනවා හරි වටපිටාවක් අපේ වටේට ඇති බවට තේරෙනකොට මේ භවය නේද? මේ තණ්හා උපාදානයන්ගේ කෘත්‍ය නේද? තමන්ගෙම තමන් තුළම ඇතිවෙච්ච තණ්හා උපාදානයන්ගේ කෘත්‍ය තමයි මෙහෙම ඇති බවට ලෝකයක් ඇති බවට පෙන්වන්නේ. ලෝකයක් ඇති බවට හම්බ වෙන ගතිය. එතකොට තමන් දන්නොත් තමන්ම අර පටපන්ව උගේ ඌම හදාගත්ත කෝෂයේ පැටලුණා වගේ අපි අපේම කර්මයේ පැටලිලා මේ ඉන්නේ නේද? දැන් අපිට යන්න එන්න කරන්න මුකුත් නෑ. අපිට දැන් ලෝකයක් තියෙනවා. අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දරුවල් නෑ දෑයෝ ඒ වගේම ගම් රටවල් කියන මට්ටමට හැදිච්ච ලෝකයක්. ඕක ඇතුලේ තමයි අපි කතා කරන්නේ කියන්නේ ඉන්නේ හැම දෙයක්ම ඕක ඇතුලේ. දැන් මේ ලෝකේ හදාගෙන අපි ඉන්නේ. අන්තිමට මේ ස්කන්ධ ටිකේ කෙලස් ටික යදි ඒ ටිකේ කෘත්‍ය තමයි කෙලස් ටිකේ කෘත්‍ය තමයි මේ අපිටම සැප දුක් විඳින්න පුළුවන් ලෝකයක් හදාගත්තේ. ඔය විදර්ශනාව කියලා කියනකොට ඔන්න ඔය සිද්ධිය පේන්න ඕනේ අපිට. ඒ කියන්නේ හැම වෙලාවෙම ඇහැ රූප චක්කු විඥාන කියනකොට වැලි කැට ටිකක් තියෙන තැනක සතහනක් හදලා පෙන්නනවා කියන තැනකම් පුරාණ කර්මය. ඇත්ත ඇති හැටිම දැක්කහම අවිද්‍යාව නැහැ. ඒ කියන්නේ වැඩි කැට ටිකක් තියෙන තැනක පුරාණ කර්මය හැදුණ මේ ඇහි හැකියාව තමයි සතහනක් හදලා පෙන්නනවා. ඒක මෙහෙම පෙවුනට පේන දේ තියෙනව නෙමෙයි, තියෙන්නේ වැඩි කැට තියෙන දේ පේනව නෙමෙයි මේ කියලා ඇත්ත තේරුම් ගත්තා නම් උතනදී අපි ඇති බවට හිතලා කියන කියලා දැඳෙන ගතිය නෑ. එහෙම වුණොත් අරමුණ නිරුද්ධ වෙනවා, දැකපු දේ නිරුද්ධ වෙනවා. නමුත් අපි පුරාණ කර්ම මෙතන අවස්ථා දෙකක් වැඩි ගොඩ පේනවා කියන තැන නිර්මාණය කරන්න පුරාණ ටිකක කියලා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකට ආයතන ටික හැදලා ඒ ආයතන වල මතම වැලි කැට ටිකක් තියෙන තැන ගොඩක් වගේ තියෙනවා. එතකොට වැලි ගොඩක් කියලා පේන සිද්ධියේදී වැලි ගොඩ ඇති වෙන හා නැති වෙන හැටි දන්නේ නැති නිසා, මේ ස්පර්ශය නිසා උපන්න කියලා දන්නේ නැති නිසා, ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා වැලි ගොඩ කියන එක දන්නේ නැති නිසා මේ අපි මොකද කරන්නේ? තියෙන දෙයට හම්බ වෙන දෙයට හිතනවා. හිතනකොට හිතන එකෙන් මොකද වෙන්නේ? ද්‍රව්‍යයක් හැදෙනවා අපිට. මොන හරි වැලි ගොඩක්, කෝපයක්, පිඟානක්, මනුස්සේ හැදෙනවා. එතකොට තියෙන ඒකට සංහා කරනවා. කෝපයට වඩා පිඟාන හොඳයි, පිඟානට වඩා මනුස්සයා හොඳයි කියන මට්ටමේ නිම්මස්සික සංහාව කියනවා. අන්තිමට අවිද්‍යාව නිසා භාණ්ඩත් හදලා භාණ්ඩ වලට සංහාවක් කරලා තියෙනවා. එතකොට අපිට භව වෙනකොට කෙලින්ම මතකේ තියෙන වටිනාකමින් යුක්ත කෝපය, වටිනාකමින් යුක්ත ගන්න හඳුනන මිනිස්සු කියන කෙනකින් තමයි අපේ මතකේ තියෙන්නේ. පෙනෙන මට්ටමින් ස්කන්ධ ටිකක් විතරයි පෙන්න්නේ. ඒක ඇත්ත නොදන්නාකම නිසා ඒ ස්කන්ධ ටික කෙනෙක්ද භාණ්ඩයක්ද කලේ කර්මය, චේතනාවේ. ඒ කෙනා හෝ භාණ්ඩය හෝ වටිනාකමක් දුන්නේ මාන්නේ. එතකොට මැනීම, ඒ මැනීම නිසා වටිනාකම මත තණ්හාව, තණ්හාව. එතකොට දැන් අපිට කෝපයක් මිනිසෙක් කියලා හම්බ වෙන තැනක මේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන කාරණා ටිකක්ම තියෙනවා. ওই ටික ගානට ලැබුණාම අපිට භව වෙන්නේ, අතහැරෙන්නේ මිනිසෙක් ගැන දැනුමින්, කෝපයක් ගැන දැනුමින්, පිගානයක් ගැන දැනුමින්, වැලි ගොඩක් ගැන දැනුමින් තමයි අතහැරෙන්නේ. අපි දැන් හිතාගෙන ඉන්නෝ මෙහෙම දෙයක් තියෙනවා කියලා. කොහොම එක දෙයක්ද අපිට හැදිලා තියෙන කාරණා රාශියකින්? අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටිකත්, ආහාරයෙන් හැදුණු ස්කන්ධ ටිකත් කියන කාරණා ටිකත් ඔක්කොම එකට එකතු කළයි අපිට එක මනුස්සයෙක් හම්බ වෙන්නේ, එක කෝපයක් හම්බ වෙන්නේ, වැලි ගොඩක් හම්බ වෙන්නේ. එතකොට දැන් වැලි ගොඩ කියන ටික ගන්න ඇත්තට මොතන තියෙන්නේ හිතත් ඇහත් වැලි කැට ටිකක් විතරයි. ඒ ටිකෙන් මෙහෙම සටහනක් වෙන්නවා. ඒ උපන්න සටහන මේ ස්පර්ශ නැතිනකොට මේ සටහන නැති වෙනවා කියලා දැක්කොත් ආයෙ මේකට නම් කෙරෙන්නේ මේ වැලි ගොඩක් නේ, එහෙම නැහැ. එතකොට ඒක මයින්ඩ් බෑ, ඒක වටිනාකම් නැහැ. එතකොට මුලින්ම මුල් වෙනවා ස්කන්ධයන්ගේ උදේ වෙන දන්නාකම. මේ ඇහෙන් බලනකොටම මේ රූපය ඇති වුණා, මෙහෙම නේද රූපය ඇති වුනේ, මේ රූපයේ මේ ස්පර්ශ නැතිවෙලා නැති වෙනව නේද කියන එක නොදන්නාකම. ඇතිවීම නැතිවීම නොදන්නාකොට අවිද්‍යාව පත්‍ය සංඛාර කර්ම. එතකොට මොකද කරන්නේ? මේක වැලි ගොඩක් මේ කියලා හිතනවා. මේ වැලි ගොඩ මෙච්චරක් වැලි තියෙනවා, මෙච්චර වැලි ගොඩ කියලා මැන්නහම මෙච්චරක් මේක වටිනවා කියන තැනකින් ඔන්න දැන් සන්නහමාන කියන කෙලෙස් එක තියෙනවා. ඊට පස්සේ අපිට මතකෙ හිටින්නේ මෙච්චරක් වටිනා වැලි ගොඩක් අතන තියෙනවා කියන දැන. වටිනාකමකුත් එක්කයි. එතකොට ඔය වගේ සවිඥානික අවිඥානිකද සචේතනික අචේතනික වස්තුන් වෙන්ව, ඒ වගේ මේව වටිනාකම් වෙන්ව අපේ මනසේ ඇති බවට ලෝකයක් හම්බ වෙලා අද තියෙන්නේ අපි වල අපි ගාව තියෙන කෙලෙස් වල කෘත්‍යයෙන් කියලා දකින්න. එහෙම නැතුව මේ ලෝකයේ ඇහැට පෙනෙන රූපයක් ගත්තාම වැලි කැට ටිකක් තියෙන තැනක සතහනක් පෙන්වනවා. ඒ විදිහටමයි මේ හැම රූපයකම රූප කලාප තියෙන තැනක සතහනක් පෙන්වනවා කියලා දැනගෙන ගත්තාම ඒක නන්නේ. ඒක වටිනාකම් නැහැ, හැඩ නැහැ. එතකොට ඒ චිත්‍රය නිකම්ම රූප ආයතනයක් විතරයි. චිත්‍රයක් විතරයි. චිත්‍රය ඇතුලේ මම අර කිව්වේ බිත්තියේ අපි චිත්‍රයක් ඇඳහම ඇඳපු චිත්‍රයේ ඇතුලේ කෝප මෙත් තංගම් මිනිසු නැහැ චිත්‍රේ. ඒ වගේ ඇහැට පේන්නේ ඔක්කොම චිත්‍ර. එතකොට සංකප්ප රාගෝ පුරුසස්සකාමෝ මේ පුරුෂයාගේ කල්පනාවෙන් තමයි කාම බහඳ හදාගෙන තියෙන්නේ. මේ අපි චිත්‍රයේ ඇතුලේ ඉන්නේ. එතකොට චිත්‍රයේ කියන එක පෙනෙනහා නැති වෙන හැටි. මේ රූපය ඇති වෙලා නැති වෙන හැටි හැම වෙලෙම පේනවා. ඉතින් ඒ විදිහට අපිට දැනුම ආවහම තමයි මේ කෙලෙස් බර අඩු වෙන්නේ. මේ තියෙනවා පුද්ගලයක්මයි දෙයක්මයි කියන ගතිය ටික ගෙවිලා යන්න ඕනේ. ගෙවෙන්න ඕනේ. ඒක ගෙවා ගන්න තියෙන පහසුම තැන තමයි මනෝ විඥාන සම්පස්යෙන් මනසින්. එකෙන හිතෙන් උපදින විතරකයන් හරහාම මේක අල්ලගන්න වෙන්නේ. පංචායතනය කියන්නේ සම්පූර්ණ ඵලයක්. අපිට කෙලෙස් ටික නිසා දෙන අර්ථය. එතකොට මෙතනින් හදාගන්න අමාරුයි අපිට. මොකද ඒක විපාකයක් නේද? ආපහු හිත ඇතුලෙන් හදනකොට හදනකොට ඵලය කියන්නේ මේ ඇහින් බලනකොට හැදිලා පේන තැනට එන්න ඕනේ. මිරිඟුව දිහා බලනකොට විදර්ශනා නුවණක් ඕනේ නැහැ. ජලය වගේ පේන්නේ හිතටයි තියෙන්නේ මිරිඟුව කියලා බලන්න. අන්න ඒ මට්ටමට මනස හැදිලා ඇතුලෙන් ගිහිල්ලා මෙහෙන් බලනකොට ওই මට්ටමේ මතුවලා තියෙනවා. බාහිර පෙනෙන හැම දෙයක්ම පවතින අනිකක් පෙනෙන්නේ අනිකක් පෙනෙන දේ මනස පිළිබඳවුවා කියන තැනකට ඇවිල්ලා නැතර වෙනවා. එතකොට තමයි පෙනෙන දේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියන තැනකට ඒ එහෙම තැනක් බලාගන්න තමයි මම ඔය කියේ මනසින්මයි යන්න ඕනේ අර පිළ හයක් තියෙන හොඳ හැ පහක් පහල එකකින් අත දාන්න කියලා. ඕකට යන්න පුළුවන් මනෝ විඥාන සම්පස්යෙන් උපදින විතරකයන් විදර්ශනා කළා තමයි එතෙන්ට යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. ධර්මාරම්මන කියලා කියන්නේ වෙනකත් නෙමෙයි අපි දැකපු අහපු දැනුණු දේවල් ඔක්කොම එකතු කරලා මනසින් ඇති හැටියට සිහි කරන සිද්ධාන්තය.
එතකොට ආවනේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය ප්‍රතිඥානික උත්තු
නෑ.
අන්න ඒක තමයි වන්නේ.
ධම්මානුපස්සනාව කියනකොට එතනදී අපි කියමුකෝ මම නීවරණ ස්කන්ධ ඔය වගේ මනසට ඇති වෙන ධර්මතා ස්වභාවයන් දැන් විශේෂයෙන්ම ධම්මායතනය කියනකොට ස්වභාවයක් දකින්න ඕනේ. ඒකෙදි මෙන්න මේකයි ඒ ධම්මායතනය කියලා කියන්න බෑ. අපි කියමු එක එක විදිහේ ස්වභාවයන්ගෙන් එනකොට ඒ හැම ස්වභාවයක්ම හඳුන ගන්න ඕනේ. එකක් අපිට ගත්ත හැටි කෙටි කරලා මොන විදිහට හම්බුණා තියෙන්නේ එතන ධම්මායතනය කියන වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටිකයි. අපි කියමු විතක නීවරණයක් හැටියට එන්න පුළුවන්. විතක ඇහැ කියලා සිහි වෙන්න පුළුවන්. ඈ වෙන විතක බුද්ධංග ධර්මයක් මත වෙන්න පුළුවන්. එතකොට ඒ මොන විදිහට ඇති වුණත් ධම්මානුපස්සනාව කියලා කියනකොට ඒ හැමතැනකම තියෙන්නේ අපිට වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික. නමුත් මෙතනදී ඒ ඇති වෙන ස්වභාවයන් හඳුනා ගන්න කියලා කියන දැන් කාමච්ඡන්දය කියන එක තමන් තුළ එනකොට කාමච්ඡන්ද කියන ස්වභාවය තමයි දැන් මේ වෙලාවේ ධර්මය ධම්ම කියන්නේ. එතකොට ඒ ස්වභාවය. එතකොට ඒ ස්වභාවය ධම්ම ස්වභාවය තමන්ගේ. කුසල අකුසල කියලා නේ ධම්ම ස්වභාවාර්ථයක. ඒක ධම්මායතනය කියනකොට. එතකොට ඒ කාමච්ඡන්දය හඳුර ගන්නවා. මේ වෙලාවේ දැන් මට මේ කාම රාගය තියෙනවා. දැන් මේක නැති කරන්න ඕනේ කියලා හිතේ ඇති වෙන ස්වභාවයන් දිහා හොඳට අවධානයෙන් ඉන්නෝ ඇති වෙන නැති වෙන ස්වභාවයන්ගේ කෙලෙස් රහගත නිවර්ණයන්ගේ නැතිවීමට බලන්න කියන එක අන්න ඒ වගේ. එදා මම කොහොමද මතක් කළේ?
ධම්මයේ
යම් රූපයක් ඇහෙන් දැක්වනම් දැකපු එක ඇති බවට පෙන්වනවා. අහපු දේ ඇති බවට පෙන්වනවා. ඔහොම 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 ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඒ මොහොතට සිහි කළත් ගන්න. කියන තැන.
ඒක අපිට හොඳම සාධිය දැන් අපේ අම්මා දරනවාම. අම්මා බලන් යනවා කියලා අපි යන්නේ නැහැ නේද? නැහැ කියලා
දන්නේ. මිනිහ බලන්න යන්නේ. ඒක තමයි.
ඒක වැරදි නේද?
වැරදි නෑ. ඒක අපි නෝනෙන් රතේතු මේ මේක අවිද්‍යාව ඇතුළේ ලෝක සිද්ධිය. මේක විදර්ශනා නුවණ.
ඒ නුවණට දැනගන්න ඕනේ මේ මේක.
මරිච්ච කෙනාට පිණුත් අනුමෝදන් කරනවා. මොකද එතන විදර්ශනා නුවණ නැතුව අවිද්‍යාවත් එක්ක මේ වගේ විඥානයේ උස්පහත්කම් වලට යන ගතිය තියෙන නිසා. ඒ ගියා කියලා පිණු අනුමෝදන් කරනවා කියලත් මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ මනසෙ තුලයි කියලා එක වෙනව බලාගන්න. දැන් අම්මා කියලා සිහි වෙන්නේ තමන්ගේ හිතටයි කියලා වෙනව බලාගතියි. ඒ ලෝකෙ තුල දැන් අම්මා තාත්තට කන්න බොන්නු දී ඉන්නේ මොන අම්මා තාත්තද එහෙ නැ මේ හිතන කියලා එහෙම නැ. ඒකෙදි අම්මට උපකාර කළ යුතුයි පියාට උපකාර කළ යුතුයි කියන තැනකින් එහෙමද කළේ. එතනද අම්මට උපකාර කරනවා පියාට උපකාර කරනවා කියන තැනකද තියෙන්නේ මෙහෙම ධර්මතාවයක් නේද කියලා නුවණ කියනවා.
මොකද චතුරාර්ය සත්‍ය කියලා කියනවා ධම්මානුපස්සන.
ඔව් කියනවා.
අන්න ඒක
චතුරාර්ය සත්‍යයේ ධම්මානුපස්සන මොකද?
අන්න සතරාචිත්‍රවල මහා විද්‍යාවක් කියනෝනේ
ධර්මවලට. ඒ ඒකෙදි නුවණින් බලන්න කියලා කියන්නේ චතුරාර්ය. ඒ කියන්නේ දුක ඇති දුක ගැන පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා තණ්හාවට අර කාරණා 60ක් කියනවා. ඔය කාරණා 60 පෙන්නනවා මෙන්න මේ 60 පොළේමයි තණ්හාව ඇති වෙන්නේ මේ 60 පොළේ තණ්හාව නැති වෙන්න ඕනේ කියනකොට කියන එක නුවණින් බැලිය යුතුයි. ධම්මවලට නුවණින් බැලිය යුතුයි. ඇහැ කියලා කියන්නේ තණ්හාව ඇති වෙන තැනක් නේද, පෞතුන තැනක් නේද කියලා. එතකොට තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ ඇහැ කියන තැනක්. එහෙනම් කොහොම තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ? සම්මාදිට්ඨි කියනකොට මේ ඇහැ අනිත්‍ය දකින්න ඕනේ. පිරුණු තිබුණ මහතමනේ තිබුණ තුන කියනවා කියන තැන.
මේකෙන්ම තමයි
කියලා ආපහු අර හැට පොළේම නෝන දියුම්. හැට පොළක් තියෙනවා. ඒ වගේ 6 ගොඩවල් 10ක් තියෙනවා. එතකොට ඒ ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඒ ධර්මයන් අනුව බලමින් නුවණ හිතනවා. චතුරාර්ය ස්වභාවයම හැම වෙලාවෙම ධම්මායතනයේ කියන තැනදී ස්වභාව වර්ථයෙන් තියෙනවා. අපිට මොනතරම් සජීව මොනතරම් ඇත්තයි කියලා තේන්නුවත් හිතේ ඇතිවන ස්වභාව මාත්‍රයක් මිසක හිතට දැනෙන ස්වභාව මාත්‍රයක් මිසක එතන කිසිම ඇතු දෙයක් නැහැ.
මේ මොහොතට ඇතිවෙන හේතු නිසා
ඒ ස්පර්ශය නිසා හටගන්න ධර්මතාවයක් මිසක ඒ ස්පර්ශය නැති වෙනවා. එතකොට ඒක ඒ ප්‍රත්‍යය තියෙනවා. ධම්මයන්ගේ විශේෂයෙන් දී බැලිය යුතු දැන් අපි කියමුකෝ ආයෝනිසෝ මානසිකාරයක් අපි කියන රාගයක් නම් රාගය ඇති වෙන්න තියෙන හේතු ටික සිහි වෙනකොට ඒ හිතේ උපදින ස්වභාවය ගත්තහම රාගයි. එතකොට අපි දන්නවා මේ ස්වභාවය කියනක හේතුන්ගෙන් හටගත්තා මේ ස්පර්ශය නිසා. ඒ හේතු ටික නැති වෙනවා. ඒකයි මම කියන්නේ දැන් ඒ ධර්මතාවයන් අනුව බලන්නේ ඇයි ඒ තමන් තුළ තමන්ගේ මනෝ ස්පර්ශයෙන් හටගත් ධර්මතාවයක් කියන එක නොදැක්කොත් අපි හිතන්නේ මම ආස කරන්නේ බාහිර දෙයකට කියලා කියනවා. එතකොට මේක හිතේ ඇති ගතියක්. දැන් අපි නිකමද ගියමු ඕනම් බලන්න දැන් අපි මොනවා හරි දෙයකට ආදරය කරන නැත්නම් ආස කරනකොට කලින් කලට ඒ ආස කරන ද්‍රව්‍ය අපිට වෙනස් වෙලා ඇති. මේ අපි ගුණ ළමයෙකුට හරි ආස කරනවා නම් කලින් අපි ඉන්නකොට පොඩි ළමයෙක් කර කවුරු හරි එයාට ආදරේ වගේ තැනකින් තේරෙනවා. එයා හදිසියක විදියෝ ඊගාවට වෙන කෙනෙක් આવත් නම් එයාට අපි ආදරේ වගේ තේරෙනවා. හැම වෙලෙම මෙහි අර රූප බාහිර වෙනස නමුත් අර හිතේ තියෙන ගතිය එකමයි කියන තැනක ගත්තාම ඔන්න හොඳට තේරෙනවා යමකට කැමති වෙනවා කියන ගතිය ආධ්‍යාත්මික ගතියක් නේද කියන තැනක හඳුනා ගන්නවා. අපි ඒ හඳුනා ගැනීම හරහායි බාහිර රූපයකට ඒ හැඟීම පතිත වෙන්නේ විද්ද නොකිය මේකට ගන්න පුළුවන්. ඒක තරහව කියන එක ඒක විශේෂයෙන් ධම්මානුපස්සනාව දාලා තියෙන්නේ අපි කතා කළේවත් තරහව කියන එක හිතේ උපන්න දෙයක් හැටියට නොපෙනුනොත් අපිට කෙලෙස් වලට පෙන්වන්නේ මේ කෙනාටයි මම තරහ අරගෙන තියෙන්නේ වගේ තමයි. තරහව කියන එක බාහිරයට ගැළපීලා තියෙන එක බාහිරයට අයිතිව තියෙන එකක් වගේ පෙන්වන. එතකොටයි ආපහු ගහන්නේ. අර මං අලියා කටුකන කතාවගේ ඒ වගේ. මෙහි ආධ්‍යාත්මික සිද්ධිය කියලා හඳුනාගත්තොත් බාහිරට යොමු වෙන්නේ. ආධ්‍යාත්මික සිද්ධිය එක කාරණාව හොඳට තේරුම් කර ගන්න ඕනේ. හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හයෙම උපදින ස්කන්ධ ආධ්‍යාත්මික ධර්මතාවයක් හැටියට තේරුම් නොගන්න හැම මොහොතකම බාහිර ආයතනය අනුව දිය ධර්මයක් කියලා හිතට පෙන්වලා ඇති. කෙලෙසි තමයි හැම වෙලාවෙම බාහිර ආයතනය පෙන්වන ගතිය, නිල කරන ගතිය. දැන් ඇහැ උපකාරයෙන් අපිට රූපයක් පේන්නේ කියන එක නොදන්නකොට බාහිර රූපයක් පේනවා කියන ගතිය පෙන්වලා ඇති. දැන් අර ජලය වගේ පේන්නේ අපිට මේ කියන එක නොදන්නකොට තිරසංගත සතාට වතුර පේන එක බාහිරෙන් පෙනෙන වතුර තියෙනවා වගේ. ඒ වගේ මේ ඇහෙන් බලනකොට ඇහැ උපකාරයෙන් අපිට මේ පේන්නේ කියන එක සිහිතර ගන්න අමතක වෙනකොට ස්පර්ශ නිසා හටගත්ත කියන එක නොදකිනකොට පේන්නේ බාහිර. සද්දයක් වුණත් සෝත ස්පර්ශ නිසා හටගන්නේ කියන කාරණාව නොදකිනකොට බාහිර සද්දයක් ඇහෙන එකෙන් කෙනකින් පෙන්වලා ඇති. ඒ වගේම මනෝ ස්පර්ශය නිසා මේ සිහි උනේ කියනක නොපෙනෙනකොට බාහිර දෙයක් පෙන්වලා ඇති. පංචායතනෙන් හම්බ වෙනකොට ආධ්‍යාත්මික දෙයක් කියලා සිහි කරගන්න බැරි වෙනකොට බාහිරයි කියලා පෙන්වනකොට ඊට පස්සේ මනෝමය සිහි වෙන්නේ බාහිරයි කියන තැනක කෙලෙසකුත් එක්කයි. ඒකයි එතන කෙලින්ම මනෝ විඥාණයම පෙන්වන්නේ. කෙලින්ම මේ කෙලෙසේ ගතියක් එක්කම තියෙනවා. එතකොට ගෙද මනෝමින් සිහි කරන එක කෙලින්ම හම්බ වෙන්නේ බාහිරයි කියන එක තමයි. පංචායතනයේදී ආධ්‍යාත්මිකයි කියන සිද්ධියකින් හම්බ වෙලා කෙලෙසයකට තමයි බාහිරයි කියලා හදාගන්නේ. ඒ කියන්නේ දැන් චක්කු විඥාන කියන මට්ටම ගත්තාම ධර්මතාවය විතරයි එතන තියෙන්නේ. පේනවා කියන ධර්මතාවය. ආධ්‍යාත්මිකට බාහිරද කියලා සිද්ධියක් නැහැ. දැන් අපිට ඒ තේන සිද්ධිය ඇහැ නිසා අපිටම නේද පේන්නේ නැත්නම් ස්පර්ශ නිසා නේද පේන්නේ කියලා අපි නුවණ ඉදිරිපත් කරගත්තොත් බාහිර ආයතන යනුව තියන්නේ නැතුව තමන් තුළ මහතක නිරුද්ධ වෙනවා කියන තැනකින් අත්හැරවනවා. එතකොට ධම්මායතනෙ පිරෙන්නේ නැහැ. එන්නේ ඒ නුවණ නැති වෙන හැම වෙලාවකම බාහිර ආධ්‍යාත්මික ස්පර්ශය නිසා මේ පෙනෙන දේ වෙනවා ස්පර්ශ නැති වෙනවා කියන එක නොදන්නකොට අපිම බාහිර තියෙන දෙයක් හැටියට සම්පටිච්චන සම්පීර්ණ උත්පන්න ජවන් කියලා කියන්නේ බාහිර තියෙන දෙයක් හැටියට හිතලා 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 තමයි අතහරින්නේ. එතකොට එහෙම අතහැරුණු දේවල් තමයි හැම වෙලෙම බාහිර වෙලා ධම්මානුපස්සනාවෙන් අපි දෙන්නේ. එනකොට හදපු එකක් තියෙන්නේ දැන් හදන්න ඕනේ. චිත්ත වීතියක් කියලා කියන්නේ අපිට යම් භාණ්ඩයක් හදාගන්න තියෙන ක්‍රමය. ඇහැට පෙනෙන වර්ණ සතහන ඇතුලේ වටිනාකමින් යුක්ත බහන්ඳ හදාගන්න තියෙන වීතිය ඔය. ඇහැට පෙනෙන දේ තුල මේ ඉස්සු සත්‍යය පුද්ගලිය හදාගන්න තියෙන දේ. එතකොට අපි කියමු හදාගත්ත දේ ස්ටොක් කරගෙන සිහි කරගන්න පුළුවන්කම තමයි මන ආයතන. දැන් මන ආයතනේ දක්වාම චිත්ත වීතිය මන ආයතනේ දක්වාම ගෙනහිල් ගෙනිච්ච ඒක චිත්ත වීතිය කියලා කියන්නේ මේ බඩු බාහඳ හදන වීතිය. ඒ කියන්නේ දැන් ඇහෙන් වැලි කැටි ටිකක් තියෙන තැනක ගොඩක් වගේ පේනවා. ගොඩක් වගේ පේනවද නැද්ද කතා මුකුත් දන්නේ පෙනෙනවා කියන සිද්ධිය ඉපදිලා. දැන් ඕකට නොවන ඉදිරිපත් වුණොත් අපිට වැලි කැට තියෙන තැනක මේ ඇහැ උපකාරයෙන් බලුවම හිතට මෙහෙම හැඩයක් වුණාට පේන දේ තියෙනව නෙමෙයිනේ කියලා අපි හැදුවොත් හදාගත්තොත් ඔය හදාගන්නේ නිවම්මක. තමන් තුල හටගෙන නැති වෙනවා කියන තැනකින් හිතන භවයේ හිතන බාහිර තියෙනවා කියන තැනකින් හිතින්නේ බහණ්ඩයක් හැදුන්නේ නැහැ බාහිර. හටගත් දේ නිරුද්ධ වුණා විතරයි. නමුත් ඒ නුවණ නැතුව වැලි කැට ටිකක් තියෙන තැනක ගොඩක් වගේ පේනකොට ඔය ඇත්ත නොදක ඔන්න පේනවා කියන සිද්ධිය දැන් චක්කු විඥාන මත සම්පටිච්චන සම්තිර්ණ කියන තැනකින් ආ මේක වැලි ගොඩක් ඈ කියන තැනකින් ගවම් මට්ටමට වැලි ගොඩක් වැලි ගොඩ මෙතන වැලි ගොඩ වැලි කියුබ් දෙකක් විතර තියෙනවා මෙච්චර වටිනවා කියන තැනකිනුත් හිතල වැලි ගොඩක් හදලා වැලි ගොඩේ වටිනාකමකුත් හදන එක තමයි ওই ජවන් දක්වා චිත්ත වීදියකින් කරන්නේ. සමාහයක ওই චිත්ත වීදියට අනුබන්ධන චිත්ත වීදී සිත් කියලා තව ඒකේ ඒ අණුව බැදිලා වැලි ගොඩේ වටිනාකම තීරණය කරන තව තව සිත් යනවා.
අල්ලාහ්
උතර. මේ මේ දැකපු චිත්ත වීදියේ මුල් කරගෙන. ඒකට කියන අනුබන්ධන චිත්ත වීදිය කියලා. එතකොට එහෙම ගියාම තමයි වැලි ගොඩ වැලි කියුබ් දෙකක් විතර වටනවා මයිංගනේ වැලි දහස් ගණක් වුණා යන්න පුළුවන්. බොහොම වටිනා වැල්ලක් මේක කපරාදු ගහනවත් හොඳයි කියන තැනක විස්තර කළා. දැන් ඒ අර දැකපු මුල් කාරණාව මුල් කරගෙන ඒ අණුව බැඳලා චිත්ත වීති යනවා. ඒකට කියන අනුබන්ධන චිත්ත වීති කියලා. ඒ ඔක්කොගෙම පිරෙන්නේ මුල් වැලි ගොඩයි කියන එක. ඒකයි මේ ඇහෙන් දැකපු මුල් එක තමයි එකක විස්තර තමයි අරෙන්නේ. ඊට පස්සේ ඔන්න ඒක අතහැරෙනකොට ඔන්න දැන් ඇහැ අවසන් උනේ ඒ දැකපු චිත්‍රයේ වැලි ගොඩක් කරලායි. ඒ වගේ මේ චිත්ත වීතිය කියලා කියන්නේ හැම වෙලාවෙම බහන් හදන්න තියෙන වීතියක් වගේ. ඇහැට පේනෙන මේ චිත්‍රයේ තුල එක එක බහන් හදලා අවසන් කරන ක්‍රම. දැන් මේ සතහන හම්බුනහම චිත්‍රය කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේන හර තියෙන තැනක මේ හැම බැලුවාම හැඩ සතහනක් උපදිනවා. මෙහෙම හැඩ සතහනක් උපදින තැනක පවතින මෙහෙම දියක් පේන්නේ හිතට නේද කියන සිද්ධිය පිරිසිඳ නොදන්නාකම නිසා නොදකින්නකම නිසා මොකද කරන්නේ ඊගාව හිතෙන් මොකද මේ අරමුණ පිළි අරගෙන තීරණය කරනවා කෙනෙක් කියලා. එතකොට ගවම් මට්ටමට ගිහින් අනුබන්ධ චිත්තය කියනවා කෙනෙක්. කෙනා කියන්නේ හාමුදුරමක්. හාවල් හාමුදුරු. ඒ හාමුදුරු මෙහෙමයි 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 කියලා උන් දැන් මේ අතහැරෙනකොට කෙනෙක් හදලා යතහැරෙනවා. දැන් මේ රූපය ආහාරයෙන් හැදුණු රූපිය ආහාරයෙන් විසිරලා ගියත් හදාගත් එක නම් නැති වෙන්නේ නැහැ. ඒක දැන් හොටයි තියන්නේ මෙහෙම හදාගත සිද්ධිය තියෙන්නේ. එතකොට දැන් මේ රූපය මොකද කරන්නේ? දැන් මේ හදාගත්ත ලෝකෙ. එතන තමයි අපිට හැම වෙලාවෙම තලු මර මර ඉන්නේ. සිහි කරනවා නිරුද්ධ වෙනවා සිහි කරනවා නිරුද්ධ වෙනවා. මෙහෙන් ඇස් ඉදිරි පිටට යමක් හම්බුනොත් දැන් හදාගත් එකම සිහි වෙනවා ටක් ගාලා. එතකොට දැන් අලුතෙන් හදා ඉන්න ඕනේ මේ සතහන එනකොටම මේකට යමක් හදලා නම් තියෙන්නේ හදපු ඉස්තර එන ටක්.
ඒක ආස්ව.
ආස්ව. එතකොට දැන් ඔය කම්පියුටර් එක උනත් මොන හරි දත්ත කවලා තියෙනවනම් අකුරක් දෙයක් ගහනකොට ටක් ගාලා විස්තර ටික පෙන්නන්නේ. ඒ වගේ මේ වර්ණ සතහන අරඹය මොනවාරි හදලා නම් තියෙන මෙහෙන් ඉදිරියපත් වෙනකොටම අතුල් තියෙන ටික ඉදිරියපත් වෙනවා. එතකොට ආපහු ඒ ටිකම සිහි කරගන්න අපි හිතන්නේ මේ කෙනා දැක්කා කියලා. ඒකයි වෙනස. තරමකට. ඉතින් ඔතෙන්දී කරන්න ඕන දේ තමයි අපිට සම්පූර්ණ හැම ස්කන්ධයක්ම හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකින්න ඕනේ. එහෙම දකින්ද නම් ආ බඹය කොම ශරීරයේ තුලින් දකින්න වෙනවා මේ හැම ස්කන්ධයකම ඇති වෙන ඇති. ස්කන්ධ ටික සමන් තුල වූවක් හැටියට දකින්න. එතකොට ඇහැට ඔබෙන් පෙනෙන රූපය කියන එක සමන්ගේ හිත පිළිබඳ වූවක් කියන තැනකට එන්න වෙනවා. බාහිර ආයතනය අනුව හිත පිහිටුවල අනිත්‍ය දකින්නවා කියන එකක් ලැබෙන්නේ. බාහිර ආයතනේ හිත පිහිටුවල අනිත්‍ය මෙනෙහි කළ හැකි ඒක සත්‍යයනාවක් විතරයි. ඒක පුඤ්ඤාදි සංඛාරයක් මිසක කවදාවත් නිවන් දකින්න බෑ. එතකොට අනිත්‍ය කියන එක පෙනෙන්න ඕන එකක්. ඒක පෙනෙන්නේ මේ ස්පර්ශ නිසා ලෝකේ හටගෙන ස්පර්ශ නිරුද්ධනෝ ලෝකේ නිරුද්ධ වෙන කියන තැනකට ආවහම හැම වෙලාවෙම ස්පර්ශ නිසායි ලෝකේ හටගන්නේ කියන කාරණාව.
ස්පර්ශ පහර දෙන්නවා.
ඒ විදිහට ඒකට තමයි අපි ඔය අරමුණු වල බල පරපතලකම අඩු කරන් උපකාරක නිසා තමයි ඔය සත නිමිත්ත වගේ ඕන සමතකම තහනක් වගේ ඕන.
එතකොට එහෙම ඉතේ ඇති වෙනවයි කියලා දැනගත්තත් කෙලෙස් නැතිව
අඩුවෙන්නේ. ඒක කළ යුතුමයි තමයි. දෙවි යුතුමයි. ජීවන්න කියලා. ඒ දැනගත්තාම දැනගත්ත මොහොතට අඩුයි. ආශ්‍රය වෙනවනේ ඒක අමතක වුණාම එන්න පරණ හුරුව තියෙනවනේ. එන්නේ නරමුණක් ගානෙම දෙවන්න ඕනේ. හැම වෙලාවෙම හිතට පේන සත්ව පුද්ගල භාවය ඉතුරු කරන්න එපා. ඒක විසුවන්න. හැම වෙලාවෙම ලෙහෙලා බලන්න. සත්‍ය ටික බලන්න. මේ සත්‍ය ටික මොකද්දකෝ එකක් නෙක කොහෙ තියෙන එකක් නෙමෙයි කියන දැනගෙන බලන්න. එහෙම හිත වඩවඩ බලන්න. බල හිත වඩන්න. යම් දවසකදී මේ සත්ව පුද්ගල සංඥාව ගෙවුනහම තමයි ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. මේ ඇතුන් ඈ
අදුවන් නාම රූප වශයෙන් දකින්න.
ගහන්නම ඕනේ. හරි විදිහටම ගහන්න ඕනේ. නියම බරක් වැටෙන්නම ඕනේ. කියවුවොත් හරියන්නේ ඒක හිල් වෙන්න කැඩෙන්න ඕනේ බරම ඕනේ.
දැන් මේ වැඩි මේ දැන් සිහියෙන් ආවට යක් බත් එකේම එනකොට නිහියෙන් එනවා. ඒ නාවත හුඟල පේනෝනේ ඇයිනේ ඒ වේගෙම එනවා ඊගාට ඒවත් තේරෙනවද
ඒ වගේ වෙලාවටදී තමන් උපමා උපාය කරන්න ඕනේ බස් එකකෝ සමාජයක් නැද්ද කියලාම අරමුණු තමන් තාම සිහිනුවන දිනු වෙලා නැති නිසා අරමුණු බලබලා ඉඳ ගියාම විහෙසයි විහෙසටපත් වෙනවා ඒ වගේ වෙලාවකදී තමන් උපායශීලීව තමන් තුල එක නිමිත්තක හිත තියාගෙන ඒක තුල ඉන්නවා ඉදහාවේදී හැම එකක් ගන්නම බලන්න. බලන්න ඒ තැනටම එනවා මෙහෙ. ඇතුළේ. වේලාවේදී උපායදීදී. සති නිමිත්ත කොහොම තියාගෙන නැත ඇතුළෙන් කුසල මනසිකාවයකම ඉන්නවා. ඒක.
ඒ නේව නැති වෙන හැටි බල බල හිටිය
එකමත් නෑ. හැබැයි එක දෙයක් මතක තියෙන. එනේව නැතිවලා ගියාට තාම එන්න තියෙන ඉඳ නැති උන්නේ කියලා තේරෙනවා. මොකද ඒකට හේතුව භවය.
ඒක බෑනේ. හිරු වෙන්න තියෙනවා. නමුත් ඒක කරන්න දෙයක් නෑ වෙලාව.
ඔව් ඒ වෙලාවේදී එහෙම මොනවා හරි උපායයක්. ඒ වෙලාවට තියෙන උපාය. ඒක.
ඒ කියන්නේ එහෙම බලයි කියලා හරියට කිව්වොත් තේරෙනවා.
එහෙමයි.
නමුත් කරන්න දෙයක් නෑ නේද?
විශේෂම දේ තමයි අනිවාර්යෙන් පැටලි හැටි අරමුණෙන් අරමුණ විදර්ශනා කළ යුතුයි. අර විදර්ශනා කළ යුතුයි කියන්නේ තමන් හිතාගෙන ඉන්නවනම් යම් සතහනක් රූපයක් බාහිර මෙහෙම දෙයක් තියෙනවා කියලා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. ඒ තියෙනවා කියලා දැනෙන රූපේ හෝ කෙනා හෝ දැහැර ආයතනයේ ඉතුරු කරන්න එපා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙටම. තුන් කාලෙටම ඒ නිමිත්ත ආරම්භය මනස පිළිබඳ සංසිද්ධියක්ම තේරෙන විදියට.
අතීතයේ
මේ විදිහට ඒක තමයි සාහිත්‍යක වචනේ නෙමෙයි. අතීතයේදීත් එතන තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම ටිකක්. අපි කියමු දැන් ජලය මිරිඟුව කියන තැනකට ගිහම වතුර පේනකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන් එක කාලයකටවත් අපි බාහිර වතුර වලක් නොතබපු නිසායි අපි දුවන්නේ නැත්තේ. අපි දන්නවා දැන් සිහි වෙනකොට සිහි වෙන්නේ මනසයි, මෙහෙම සිහි වෙනකොටත් වතුර වලක් එතන නැහැ තියෙන්නේ නිකන්. අතීතෙත් දන්නවා. එහෙනම් අතීතයේදීවත් තිබුණ හින්ද සිහි වෙනවා නෙමෙයි. අතීතෙදිත් ඒ කියන්නේ බලන්න කියලා යම් දවසක ගිහිල්ලා තිබුණා නම් දැක්කන ඒ ප්‍රවුණු දවසේදී නිරුංගුව තියෙන තැනක ජලයේ වගේ පෙන්න තියෙන අපිටම නේද? ආපහු බලන්න කියලා ගියාම නිරුංගුව තියෙන තැනක ජලයේ වගේ අපිට පේනවා නේද? පේන දේ නෙමෙයි තියෙන්නේ අනික කියලා. දැන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්ම ජලයේ කියලා සිහි වෙන සිද්ධිය පේනවා මනස. ඒ කියන්නේ බලන්න කියලා ගියාම නිරුංගුව නිසා Tamanටයි පේන්නේ. දැන් සිහි කරනකොට මනස පිළිබඳවයි සිහි කරනකොට එතන නැහැ. අතීතයේදී ඒ නිරුංගුව නිසා Tamanටයි පේනලා තියෙන්නේ. ওই විදිහට දැන් යාළුවෙක් ගෙදර අම්මා කියලා සිහිගෙන සිද්ධි ටික ඔය වගේම එන්න ඕනේ මනසට. එදාට තමයි ඒ දේ අරගෙන දුක් නොවෙන්නේ. ලෝකෙ තුල අපි දන්නවා අවිද්‍යාව දුරු නොවුන නිසා ලෝකෙ තුල මේ පුද්ගල භාගයක් පවත්වනවා කියන තැනට උපකාරී. අර මම ඔබට කියන්නේ පොඩි ළමයි කෙල්ලම්බත් හදලා දෙහක් දෙනවා මේ කණ්ඩ අම්මේ කණ්ඩ මේ තාත්තේ කණ්ඩ කියලා පොල් කටුවට. ඵලයන් යකෝ යන්න ওই වැලි ගොඩවල් කියලා බයින්නේ නැහැ. දන්නවා මේ පොඩි ළමයා ගෙහටි. ආ පුතේ කෝදෙන් හව් ගාල අයින්ද. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ඔක්කොම සතර මහා ධාතීන් සෙල්ලම් කරනවා කියලා. මොන උපාසකෙත් ඵලයෙන් යන්න මොන උපාසකෙද්ද කියන්නේ. මොන අම්මෙද්ද මොන තාත්තෙද්ද කියන්නේ. එයාගේ ලෝකෙට ඒක ඇත්තනේ. මෙයා වැඩි හිටු වුණාට එයාගේ ලෝකෙට ඇත්තයි. එයාගේ හිත රිදෙන්න තියෙන්නේ මොකද මේක ඒ අම්මලත් කන්න බත් කියන එක ඇත්තම වෙලා නෙමෙයි. ඒක වැලි බහුව දන්නවා. මේකට මොන හරි කිව්වම එයාගේ හිත රිදෙනවා කියලා දන්නවා. කියලා ඇත්ත දැනගෙන එයාව චාටු කරන්න එක් කරනවා. නමුත් තමයි රැවටලත් නැහැ. ඒ වගේ අම්මා ඉන්නවා පුතා එනකම් බලාගෙන. කිව්වා මම බලන් යන්න ඕන. දන්නවා. මේ එතන අවිද්‍යාව දුරල නැති නිසා මෙහෙම එතනත් මේ ප්‍රතිසම්පාද සිද්ධියක් වෙනවා කියන තැනක නුවණ තියෙනවා. එතකොට අපි දන්නවා කෙනෙක් බලනවා දකින්නවා හෝ නෙමෙයි තමන්ව බලනවා දකින්නවා නෙමෙයි වෙන මේකයි කියන සිද්ධිය දන්න පරිසම්පාද සිද්ධියක් කියලා දැකගෙන ගෙදර යනවා අම්මා බලන්න ගිහින් ඉන්නකම් වෙන්න ඕනේ. එතකොට අම්මා බලන්න කියලා ගිහාමත් වෙන්නේ අර පොඩි ළමයි වගේ අපිත් සෙල්ලම් කරන්නේ. අම්මා ඉන්න අම්මම අම්මා ඉන්නවා ඉන්න අම්මා දැක්ක කතා බහ කෙරුවා කතා බහ කරලා එනවා කියන කෙනකින් නෑ. දන්නවා දැන් අම්මා කියලා සිහි කරන කොටත් මනසයි එතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු අම්මස් ලේන ආහාර ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි බලන්න කියලා ගියාම එතන තියෙන කන බොන ආහාරයෙන් හැදුණු අම්මස් ලේන ආහාර නිසා මෙහෙම හැදපතන පිනේ නේද කියලා දන්නවා. හොඳට දන්නවා ගියාම මේ ආයතන ටිකේ හැකියාව ඉහළ යමක් වෙන්නේ කියලා දන්නවා. එතෙන්ටත් එතන ඒ අවිද්‍යා කර්මපත්තෙන් හටගත්ත ඒ ආයතන ටිකේ හැකියාව තමයි කෙසුම් නියගත් තියෙන තැනක මෙහෙම සටහනක් හදලා ඉදෙන්ට දෙන්නයි. ඒක නොදන්න නිසා පුතාව කියන එකට නේ එතන හිතාගෙන රැවටිලා ඉන්නව නේද කියලා එතනක් ගන්න. බහිද්දාවක් ගන්න. අජත්තන් නෝදත්. දනගෙන විෂම ලෝකේ සමුහ හැකිට. ඒ විදිහට කටේ. නමුත් Taman රැවටිලා නෙමෙයි ඇත්තටම අම්මාට මාව දැක්ක මම අම්මව දැක්ක කියන දැනගින් නෙමෙයි. ඒ විදිහට කිසිම අරමුණක් හැම අරමුණක්ම සවිඥානික අවිඥානික සචේතනික අචේතනික ඉන්දිකසු සුදක දෙයක් වූ බාහිර ආයතනෙන් ඉතුරු නැතුව තමන් තුලයි කියලා දකින මට්ටමක් ආවොත් අන්න එදාටයි මේ ලෝකෙ මෙතන. භවයෙන් මෙතන.
දැන් අපි මෙහෙම කියලා තියෙන බව
තමන් තුලම හටගා නිරුද්ධ වෙනවා. එතකොට සිහි කළා යන්න රැවටෙනවා කියලා එකක් නැහැ. මොකද ගියත් එකයි ඉහිටියත් එකයි. එයාට. ඒ කියන්නේ එක තැනක සිහි කරනකොට සිහිගෙන සිද්ධියම බලන්න කියලා ගියාම තමයි. ඒ කියන්නේ අපේ අපේම ආයතයන්ට නැවිලා පේනවා කියන තැනකින් දකින්නවා මිසක දැන් සිහි කරන්නේ හිතෙන්මයි හිතටයි පේන්නේ ගෙදර කියලා බලන්න කියලා ගියම ආයතනයන්ගේ උපකාරයෙන් හදලා හිතටයි දෙන්නේ කියන තැනක ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් මෙයා එකක දැන් අපි හිතෙන් හිතනකොට මනසක් කියනවා ඇහෙන් බලනකොට බාහිර වෙනවනේ අපි ඉන්නේ අද දෙපැත්තට නමුත් එයාට ඒකයි ලෝකේ වෙනසක් නැහැ තමන්ගෙන් එහාට නෑ යන්නේ ඇහෙන් බැලුවා කිව්වත් හිතෙන් හිතුවා කිව්වත් ඉඳලා තියෙන තමන් තුළමයි කියන තැන නුවණේ අන්නේ මත්තමට එන්නේ එදාට තමයි ඇලෙන්ඩ ගැටෙන්න බෑ කාටවත් ඒ වෙනසක් නැහැ ඇයි ඇහෙන් බලනකොටත් තමන්ම උපදවාගත්ත දේම තමන්ට පේනවා කියනකොට ඉතින් අපි හෙනම් අපේ හිතේ එක්කම නෑ අපහු මේ බෙදාගෙන තියෙන සිතිවිලිවල කින් දැනගට තමන්ගේ මනස තුළින්ම උපදවාගත්ත එකක් කින් දැනගට මේ විදිහට එන්නේ ඒකනේ තුන් භවයම කෙලෙසුන් නිසා පීඩා විඳිනවා කියලා කියන්නේ තුන් භවයම මේ මනුස්ස ලෝකේ කියලා භවය හදාගෙන තියෙන කෙලෙස් නිසාම ඊට පස්සේ අනිත්යෙන් වල රූප භවය කියලා හෝ අරූප භවය කියලා හෝ තියෙනවනේ ඒත් එහෙමයි තමන්ගේ මනස තුළම හදාගන්නේ තුන් භවයම කෙලෙස් නිසා එකෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුවල්ප මාත්‍රු අසුචි මුත්‍රා කෙල දුක නුදු පිළිකුල් දේ වගේ සුවල්ප මාත්‍රු භවයේ එක මොහොතකටත් වර්ණනා නොකරමි කියලා.